අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දූපතේ. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මෙහෙයවන අධීක්ෂණය කරන රුහුණු ගුරු ගෙදරින් ඔබව මුණගැහෙන්නවා. මම එදා ගියේ හරිම දුකෙන් දොගල පුතාලා දාලා. හැබැයි මට ඒ අවස්ථාව ආපහු ලැබෙන ඔයගොල්ලෝ හම් වෙන්න කියලා. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කරන්නේ නැති නේද? අපි කලින් කරපු පාඩම් අධ්‍යයනය කරන්නේ නැති, අධීක්ෂණය කරන්නේ නැති, උත්තර ලියන්නේ නැති, මම කියපු දේවල් එක්ක පොඩි උදව්වක් වෙන්නේ නැති. එහෙනම් දුවේ පුතේ, අපි අදත් කතා කරමු පුරවැසි අධ්‍යාපනයේ දෙනි පාඩම් බලය බෙදා හැරීම හා විමධ්‍යගත කිරීමේ අවසාන ටික අපි කතා ගන්න හදන්නේ. දූල පුතාලා දන්නවා මේ ඒකීය සංධීය කියලා වචන දෙයක් නේද? ඒකීය රාජ්‍ය සහ සංධීය රාජ්‍ය. ඒකීය රාජ්‍ය බලයක තැනක තියෙන රාජ්‍ය, සංධීය රාජ්‍ය නැත්නම් ෆෙඩරල් රාජ්‍ය වන අලුත් වචනයක් නේද? ෆෙඩරල් රාජ්‍ය, ෆෙඩරල්, ඔව් ෆෙඩරල් රාජ්‍ය බලය බෙදා හරපු රාජ්‍ය. මෙන්න මේ ලෝකයේ රාජ්‍යයන් ගොඩාක් තියෙනවා. මං හිතන්නේ එක්සත් ජාතික සංවිධානය තුන දුවපතේ රටවල් 193ක් ඉන්නවා. ලෝකයේ ප්‍රබලම සංවිධානය එක්සත් ජාතික සංවිධානය. ඊට නොබැඳුණු රටවල් තියෙන කුඩා කුඩා රාජ්‍යයන් සාමාන්‍යයෙන් රටවල් 200කට වැඩි ලෝකයේ තියෙන රාජ්‍යයන්. මේ හැම රාජ්‍යකම පාලනය කරන්න ඒගොල්ලා ක්‍රම දෙකක් යොදාගෙන තියෙනවා. එකක් හිතනවා ඒ රාජ්‍යවල පාලකයෝ ජනතාව හිතනවා අපිට ගැලපෙන්නේ ඒකීය රාජ්‍යය. තවත් රටවල් හිතනවා අපිට ගැලපෙන්නේ සංධීය නැත්නම් ෆෙඩරල් රාජ්‍යය. මොනද හේතු බලපාන? ඒ රටේ භෞතික ස්වභාවය, භූගෝලීය ස්වභාවය, විශාලත්වය, ජනගහන විවිධත්වයත් එක්ක මේ සංධීය කියන ක්‍රමයට යනවා හුඟක් රාජ්‍ය. ඒගොල්ලෝ හිතනවා එතකොට අපිට ගැටලු අඩුයි කියලා. අපි බලමු මේ දෙකේ තියෙන ගැටලු මොනවද. මේ කොහොමද අපි අඳුරගන්නේ සංධීය සහ ඒකීය රාජ්‍ය? පුතේ, ඒකීය රාජ්‍ය කියලා කියන්නේ රාජ්‍යය සතු පුතාලා දුල. දැන් මම කියන්න කලින් දූල පුතා දන්නවා ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ ගැන තමයි ඔය කියන්නේ කියලා. හරියට හරි. ඒ කියන්නේ දූල පුතාලා දැන් අල්ලගෙන තියෙන්නේ නේද වැඩ පිළිවෙල? හරි. රාජ්‍යය සතු ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන බලතල එක් මධ්‍යම ආණ්ඩුවක් සතු වන අතර, අන්න රාජ්‍යය සතු ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ බලතල, ඒවා තියෙන බලතල ඔයාලා දන්නව නේද? ව්‍යවස්ථාදායක සතු බලතල නීති සකස් කිරීම වගේ දේවල්, විධායක නීති ක්‍රියාත්මක කිරීම දේවල්, අධිකරණ යුක්තේෂ්ඨ කිරීම වගේ දේවල්, මෙන්න මේවා මධ්‍යම ආණ්ඩුවකින් ක්‍රියාත්මක කරනවා නම් අපි ඒකට කියනවා ඒකීය රාජ්‍ය කියලා. ඒතර ඒකීය රාජ්‍යයක් තුල කිසිදු විදියකට බලය බෙදාහැරීමක් කළ නැහැ. බලය බෙදන්න බෑ. හැබැයි එක දෙයක් කරනවා, තමන්ගේ පරිපාලන පහසු කරගන්න බලය මොකද්ද පුතේ? මොකද්ද වේ? ඔව්, බලය විමධ්‍යගත කරනවා. අන්න ඩේ හරි අල්ලගෙන ගියා නේද? එනම් බලය විමධ්‍යගත කරනවා ඒකීය රාජ්‍යයක් තුල. එතන බලය කවදාවත් ඒගොල්ලෝ බෙදන්නේ නැහැ. ඔක්කොම තියෙන තමන් ගාව. හැබැයි ඒකීය ආණ්ඩුවට හිතුවතින් මේ බලය විමධ්‍යගත කරපු ආයතන වලට බලය විමධ්‍යගත කිරීමේදී ඒ ආයතන හරි ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒකීය රාජ්‍යයකට පුළුවන් ඒ බලතල ක්ෂණික වයින් කර දාන්න අධිකරණයටවත් යන්න බැරි මට්ටමට. ඒක තමයි විශේෂත්වය. ඒකින්ද වාසි ගොඩක් තියෙන අපි ඒවා ගැන පස්සේ කතා කරමු. තව ඉස්සරහට අපිට තියෙනනේ කතා ගන්න එද්දී පුතේ. එහෙනම් ඒකීය රාජ්‍යයක එකක් තමයි මධ්‍යම ආණ්ඩුවේ සමහර පරිපාලන බලතල පමණක් විමධ්‍යගත කරලා තියෙනවා. දැන් මන් දූල පුතාට කියන ලංකාවේ පළාත් පාලන ආයතන දන්නවද? ඔව්. මොකද්ද? ඔව්, මහානගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා. මෙන්න මේක තමයි පළාත් පාලන ආයතන. මෙන්න මේවයිට යම් යම් දේවල් විමධ්‍යගත කරලා තියෙනවා. හැබැයි මේ ගොරන් සීමාව ඉක්මවා යන්න බෑ ඒකීය රාජ්‍යයක් තුළ. එතකොට මේවා දෙන්නේ පාර්ලිමේන්තු පනතක් මගින්. පාර්ලිමේන්තු පනතකින් සම්මත කළා ඕනෑම වෙලාවක දෙන්න පුළුවන්. හැබැයි මධ්‍යම ආණ්ඩුව කැමති නැත්නම් මේගොල්ල මේ ක්‍රියාත්මක කරන දේ ගැන මධ්‍යම ආණ්ඩුව පවර ගන්න පුළුවන්. ඒකීය රාජ්‍යය තියෙන ලක්ෂණ. එහෙනම් රාජ්‍ය ස්තු විවස්ථාදායක, විධායක, අධිකරණ කියන බලතල එක්ම දෙමාණ්ඩුවක් සතුවන අතර ක්‍රියාත්මක කරන රාජ්‍ය ඒකීය රාජ්‍ය කියලා කියනවා. එහෙනම් බලය ඒගොල්ලෝ බෙදා ගන්න කැමති නෑ, බලය විමධ්‍යගත කරන්න කැමති, ජනතාවට පහසුව සලසන්නේ. හැබැයි සංධීය රාජ්‍යයට වඩා පොඩක් වෙනස්, පොඩක් නෙවෙයි ගොඩක් වෙනස් දුවපතේ. සංධීය රාජ්‍යවල මධ්‍යමාණ්ඩුව සතු ව්‍යවස්ථාදායක විධායක අධිකරණ බලතල ප්‍රාදේශීය පාලන ඒකකයට පැවරීම සංධීය කියලා කියනවා. එහෙම නැත්තම් කියනවා ෆෙඩරල් කියලා. ෆෙඩරල් රාජ්‍ය නැත්තම් සංධීය රාජ්‍ය. මේ සංධීය නැත්තම් ෆෙඩරල් රාජ්‍ය මොකද දන්නු පුතේ කරන්නේ? මොකද දුවේ කරන්නේ? කරන්නේ මධ්‍යම ආණ්ඩුව තමන්ගාව තියෙන දේවල්, මොනවද දේවල්? ව්‍යවස්ථාදායක තියෙනවා, විධායකය තියෙනවා, අධිකරණය තියෙනවා, ඒවා බලතල තියෙනවා. ඒ බලතල බෙදා ගන්නවා ප්‍රාදේශීය පාලන ඒකක වෙත, නැත්තම් පවරනවා. හැබැයි මේ පැවරීමේදී සංධීය රාජ්‍ය මධ්‍යම ආණ්ඩුවේ බලතල පවරා ගනිද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් පැහැදිලිවම ඒ පවරන බලතල ගැන වෙන් කරලා දෙනවා. හේතුව තමයි පුතේ, නැත්තම් සමහර උඩට පුදුළු පුතා දන්නවා මධ්‍යම ආණ්ඩුවේ තියෙන ව්‍යවස්ථාදායක විධායක අධිකරණ බලතල ප්‍රාදේශීය පාලනයක නැත්තම් කුඩා රාජ්‍ය වෙත දුන්නම කාලයක් යද්දි මොකද වෙන්නේ? එයාට හිතනවා අපි මේකෙන් වෙන් වෙලා ගියොත් හොඳයි කියලා. අන්න ඒක පාලනය කරන තමයි පුතේ එහෙම පැහැදිලිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එහෙම බෙදලා දෙන්නේ. නැත්තම් පස්සේ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා පාලනය කරගැනීමේදී. ඒතර පාන්තාණ්ඩුව අතර බෙදී සංධීය රාජ්‍යක මූලික ලක්ෂණයක් තියෙනවා මේ මධ්‍යම සහ ප්‍රාන්ත යනුවෙන් බල මධ්‍යස්ථාන දෙකක් තියෙනවා. අන්න සංධීය රාජ්‍යක නැත්නම් ෆෙඩරල් රාජ්‍යක තියෙනවා මේ මධ්‍යම හා ප්‍රාන්ත කියලා. දැන් මම රටවල් ගැන දූලප පුතාට කතා කරන්න තව ටිකකින් ඒ වෙනස ගැන දූලප පුතාට දැනේ. එතකොට මධ්‍යම සහ ප්‍රාන්ත රාජ්‍ය කියලා දෙකක් තියෙනවා ෆෙඩරල් රාජ්‍යවල, නැත්නම් සංධීය රාජ්‍යවල. ඒ වගේ තමයි නීති ක්‍රම දෙකකුත් තියෙනවා. ඔන්න පුතේ අපේ රටේ නම් නීතිය තමයි ඉහළ. මම කිව්වා අපි කොච්චර උස වුණත් නීතිය අපිට වඩා ඉහළයි. ඒ වගේ තමයි නීතිය නොදැන සිටීම සමාවට කාරණයකුත් නෙවෙයි. නීතිය ගැන තියෙන මූලික දේ තමයි ඒක. හැබැයි පුතේ, හැබැයි දුවේ, පෙර රාජ්‍යවල නීති ක්‍රම දෙකක් තියෙනවා. මධ්‍යම ආණ්ඩුවේ නීතිය සහ ප්‍රාන්ත ආණ්ඩුවල නීතිය. සමහර මධ්‍යම ආණ්ඩුවේ නීතිය ප්‍රාන්ත ආණ්ඩු ක්‍රියාත්මක කරන ප්‍රාන්ත ආණ්ඩු තමන්ගේ ප්‍රාන්තයට ගැළපෙන විදිහට නීති සකස් කර ගන්නවා. දැන් උදාහරණ තමයි ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුව විසින් මරණ දඬුවම් ක්‍රියාත්මක කරන්නේ නැහැ. නමුත් ඉන්දියානා වගේ ප්‍රාන්තවල මරණ දඬුවම් ක්‍රියාත්මක කරන ප්‍රාන්තය විසින්. ඒ වගේ විශේෂ ලක්ෂණ තියෙනවා මේ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර සංධීය රාජ්‍ය නැත්නම් පෙර රාජ්‍යවල නීතිය ක්‍රියාත්මක වේදී. හැබැයි සමහර රටවල් තියෙනවා මේ රටේ තියෙන මධ්‍යම ආණ්ඩුවේ බලතල බෙදන්නේ ප්‍රාන්ත ආණ්ඩුවටනේ. හැබැයි සමහර රටවල් තියෙනවා ඒකට වෙන නමක් කියනවා. දූල පුතාලන් දැන්වත් මම කියන්නත් කලින් මොකද ඒ නම කියලා නේද? ඒ නම තමයි කැන්ටන්. කැන්ටන් රාජ්‍ය. කැන්ටන් කියන්නේ ස්විට්සර්ලන්තයේ ප්‍රාන්ත ආණ්ඩු හඳුන්වන ක්‍රමය. එතකොට දැන් අපි දන්නවා ඒකීය සහ සංධීය රාජ්‍ය කියලා වෙන් කරා. මේ මහාචාර්ය හර්මන් ජේ ෆයින දැන් පුතාලගේ පෙළපොතේ 10 පන්තියේ පෙළපොතේ හර්මන් ජේ ෆයින ගැන කියන නමක් තියෙනවා. මෙයා දේශපාලන විද්‍යාඥයෙක්, කියා මහාචාර්යවරයෙක්, උගත් කෙනෙක්. එතුමා කියනවා සෑම ආකාරයකටම අධිකාරී බලයේ එක් මධ්‍යම ආයතනයක් තුළ ඒකරාශී වී තිබීම ඒකීය රාජ්‍ය. දැන් ඒකීය රාජ්‍ය ගැන මහාචාර්ය හර්මන් ජේ ෆයින කියන්නේ හැම ආකාරයකම අධිකාරී බලයේ එක් මධ්‍යම ආයතනයක් වෙත තියෙනං ඒක ඒකීය රාජ්‍යක තමයි හර්මන් ජේ ෆයින කියන්නේ. ද අපි කතා කරන ඒකීය සහ සංධීය රාජ්‍ය ගැන මං කොනේ පුතා රෝකේ රටවල් තියෙනවා 200 තැඩියෙන් කියලා නේද? එක්සත් ජාතික සංවිධානය තුන 193 ලෝකයේ ප්‍රමලව සංවිධානය. එතකොට දැන් දූල පුතාට ප්‍රශ්නයක් ඇති, මේ මොනවද මේ සංධීය රාජ්‍ය? සර් කිව්වා මේ ඒකීය රාජ්‍ය තියෙනවා, සංධීය රාජ්‍ය තියෙනවා, හැබැයි මේ රටවල් ගැන කිව්වේ නැහැ කියලා. දැන් දුවේ පුතේ, මම මේ රටවල් ගැන කියන්න තමයි යන්නේ. මොනවද කියන්නේ? ඔව්, ඒකීය රාජ්‍ය මොනවද? දැන් දූල පුතා ජීවත් වෙන්නේ කොහෙද? මම කිව්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. ඒක තමයි ශ්‍රී ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හඳුන්වන සම්පූර්ණ නාමය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හඳුන්වන සම්පූර්ණ නාමය තමයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. මෙන්න මේ ශ්‍රී ලංකාවත් ඒකීය රාජ්‍යයයි. තුවල පුතා දන්නවා අපිට මධ්‍යම ආණ්ඩුවක් තියෙනවා, ජනතාවට බතල වැඩි. එහෙනම් මධ්‍යම ආණ්ඩුවක් තියෙන ඒකීය රාජ්‍යයක් තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ඒ වගේ තමයි අපිට ලොකු බලපෑමක් රාජ්‍යයක් තියෙනවා බ්‍රිතාන්‍ය. දුවල පුතා දන්නවා 1815 ඉඳන් 1840 දක්වා ඉතිහාසය ගන්නකොට මතක් වෙනවා ඇති. මම ඉතිහාසෙත් පොඩ්ඩක් මතක් කරා මේ වෙලාවේ. ඉතිහාසයේ තියෙනවා 1815 ඉඳන් 1840 දක්වා අවුරුදු 133ක්. දීර්ඝ කාලයක්. 133ක් බ්‍රිතාන්‍ය අපිව යටත් කරන් හිටියා. මම බ්‍රිතාන්‍ය ගැන මෙතෙන්දි මතක් කරේ පුතේ, බ්‍රිතාන්‍ය කියන්නේ ඒකීය රාජ්‍යයයි. අපි ඉස්සර කිව්වා මේකට හිරු නොබසින අධිරාජ්‍යයකට හේතු තමයි පුතේ ලෝකේ හැම රටකම යටත් වීත දෙමු නිසා දැනුත් වෙන රටවිත බ්‍රිතාන්‍ය සම්බන්ධයෙන්. එතකොට බ්‍රිතාන්‍ය මහා බ්‍රිතාන්‍යත් ඒකීය රාජ්‍යයක්. තව දුල පුතා දන්නවා ෆ්‍රාන්සය නේද? ෆ්‍රාන්සිය අයිපල් කුණෑවත් මතක ඇතින්නේ. අන්න ෆ්‍රාන්සියත් ඒකීය රාජ්‍යයක්. රටවල් 3යි දුල පුතාට දෙන්නේ, වැඩිය 10 11 ඉන්නකොට වැඩිය දැනගන්න ඕනේ නැහැ. හැබැයි දුල පුතාලා 12 13 පන්තිවල ගියාම සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙනකොට මේ රටවල් ගැන ඉගෙන ගනි. දැන් දුල පුතාලා මතක තියාගන්න ඒකීය රාජ්‍ය 3යි තියෙන්නේ, ශ්‍රී ලංකාව, බ්‍රිතාන්‍ය සහ ෆ්‍රාන්සය. අපි ඊට පස්සේ යමු සංධීය රාජ්‍ය පැත්තට. දැන් දුල පුතාලා සන්ධීය රාජ්‍ය ගැනත් දන්නවා, ඒකීය රාජ්‍ය ගැනත් දන්නවා. එහෙනම් සන්ධීය රාජ්‍යයක් හැටියට සලකන ප්‍රධාන රාජ්‍යයන් තුනක් තියෙනවා දැන් අපිට. එකක් තමයි ස්විට්සර්ලන්තය. ස්විට්සර්ලන්තය සන්ධීය රාජ්‍යයක්. හැබැයි ස්විට්සර්ලන්තයේ සන්ධීය රාජ්‍යයන් ප්‍රාන්ත ආණ්ඩු පුතේ හඳුන්වන්නේ මොනවා කියලාද? හරියට හරි කැන්ටන් කියලා තමයි කියන්නේ. කැන්ටන් ස්විට්සර්ලන්තේ විතරයි එහෙම කැන්ටන් කියලා කියන්නේ. කැන්ටන් 26ක් විතර තියෙනවා ස්විට්සර්ලන්තේ. එතකොට ස්විට්සර්ලන්තයේ තියෙන ප්‍රාන්ත ආණ්ඩු හඳුන්වන්නම තමයි කැන්ටන්. ඊට පස්සේ ඇමරිකා එක්සත් ජනපදය. දැන් පෞගේ කාලේ ඇමරිකා එක්සත් ජනපදය හරිය ප්‍රසිද්ධ වුණා. මම හිතන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාව තමයි ලෝකයේ ප්‍රබලම රාජ්‍ය බවට පත් වුණේ. ඇමරිකාව හැමදාම ලෝකයේ කතා බහලක් වෙන ප්‍රබල රාජ්‍යයක්. දැන් පෞගේ දසල විශේෂයෙන්ම කතා බහලක් වුණා යම් යම් හේතු නිසා. එහෙනම් ඇමරිකා එක්සත් ජනපදයත් සන්ධීය රාජ්‍යයක්. දුල පුතාලා ඇමරිකාවේ කොඩිය දැකලා ඇති නේද? ඔව් දැකලා තියෙනවා. ලස්සනනේ, රතුයි සුදුයි ඉරි තියෙනවා එක පැත්තක. කොඩියෙන් තුන් කාලක් විතර තියෙනවා නිල් පසුබිමේ තරු ලකුණු. දුල පුතාලා ගන්තක් කරලා බැලුවද මේ තරු කියන්නේ තරු කීයක් තියෙනවද කියලා? පුළුවන් නම් අයින් දාසේ ගියොත් බලන්න නිකන් තරු තරු තියෙනවා. තරු 50ක් තියෙන පුතේ. තරු 50න් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය සතු ප්‍රාන්ත ගාන. ඉන්නේ ඇමරිකාවේ කුඩා ආණ්ඩු නැත්නම් ප්‍රාන්ත ආණ්ඩු තියෙනවා 50ක්. මධ්‍යම ආණ්ඩු එකයි. එතකොට ඉතිහාසය කරනවා නම් දුල පුතාලා කියලා දීලා ඇති තියෙනවනේ ඉරි 13ක්. ඉරි 13න් කියන්නේ පුතේ 1760 ඇමරිකන් විප්ලවය සිද්ධ වුණාම ඇමරිකාවට තිබුණු ප්‍රාන්ත ගන්න. ප්‍රාන්ත 13යි. හැබැයි එක මේ වෙනකොට ප්‍රාන්ත 50ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාව. විශාලම කුඩා මහද්වීපය නේද? විශාලම කුඩා මහද්වීපය. ඉතින් අදහස් කරන්නේ මොකද්ද? විශාල දූපතක්. අතිවිශාල දූපතක්. හැබැයි එක කුඩා මහද්වීපයක්. එහෙනම් ඕස්ට්‍රේලියාවත් සන්ධීය රාජ්‍යයක්. එහෙනම් දුල පුතාට ඒකීය සන්ධීය රාජ්‍ය ගැන දැන් මතකෙකුත් ඇති. ඒ රටවල් ගැනත් පොඩි අවබෝධයක් ඇති කියලා මම හිතනවා. ඊට පස්සේ මේ දුල පුතාලා දන්නවද සන්ධීය ආණ්ඩු ක්‍රමයක තියෙන වාසි? හැම දෙයකම වාසි සහ අවාසි තියෙනවා නේද? අපි වාසි ගැන දැනගන්නවා, අවාසි ගැන දැනගන්නවා. වාසි ගැන දැනගන්නේ දුල පුතේ අර ඒ දේවල් වාසි තවත් වාසියක් බවට පත් කරගන්න. අවාසි ගැන දැනගන්නේ ඕනම දෙක අවාසිත් තියෙන නේද? අවාසි ගැන දැනගන්නේ දුවේ පුතේ ඒ අවාසි වලින් අපිට යම්කිසි පාඩමක් ඉගෙන පුළුවන්. අපේ ජීවිතත් එහෙමයි නේද? ජීවිතෙත් වාස සහ අවාසිද වෙනවා. කඩේ ගියම සට බඩු තුසල්ලි ගන්න වෙනවාදින් ඒක අපිට අවාසියක්. බස් එකේ යද්දි තුසල්ලි දුන්නත් ඒකත් අපිට අවාසියක් ගන්න මතු වෙනවාදින්. එහෙනම් අවාසි වලින් තියෙන්නේ අපේ ජීවිතේට පාඩම් ඉගෙන ගැනීම, වාසි වලින් තියෙන්නේ අපේ ජීවිතය දියුණු කර ගැනීම. දැන් ඒකීය ආණ්ඩු ක්‍රමවලත් තියෙනවා වාසි. අපේ රටත් ඒකී ආණ්ඩු ගන්නේ. ඉතින් අපි මේ වාසි ටික බලමු නේද? දැන් අපේ ශ්‍රී ලංකාව කියන්නේ ඒකී ආණ්ඩුවක්. එතකොට බ්‍රිතාන්‍ය කියන්නේ ඒකී ආණ්ඩුවක්. ශ්‍රී ලංකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය මේවා ඒකී ආණ්ඩු කියලා මම කිව්වනේ. එතකොට එක වාසියක් තමයි ඉක්මනින් හා පහසුවෙන් ආණ්ඩුවට තීන ගැනීමට හැකිවීම. දැන් ඒකී රාජ්‍යයක තියෙන විශේෂ වාසිය තමයි පුතේ ඒක. ඉක්මනින් හරි පහසුවෙන් ඉක්මනින් තීන්දුව ගන්නත් පුළුවන්, පහසුවෙන් ගන්න පුළුවන්. එහෙනම් එකවාසියක් ඉක්මනින් සහ පහසුවෙන් ආණ්ඩුවට තීන ගැනීමේ හැකියාව. දෙවැනි වාසිය මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව වශයෙන් පවතිනකොට බලය ක්‍රියාවට නංවනකොට මේ ආයතන පද්ධති දෙකක් තියෙනකොට මොකද වෙන්නේ? විවිධ ගැටුම් ඇති වෙනවා. අපි දන්නවා අපේ සමාජයේ දින්නෙක් එකතු වුණාම ගැටුම් ඇති වෙනවා. ගැටුමකට හුඟක් වෙලා දින්නෙක් එකතු වෙන්න ඕනේ. එහෙනම් මධ්‍යම ආණ්ඩුවක් හා ප්‍රාන්ත ආණ්ඩුව තියෙනකොට මොකද වෙන්නේ? ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් අවම වෙනවා මෙන්න මේ ඒකී රාජ්‍යවල. දැන් අපේ රටේ එහෙම ගැටුම් නැහැ. හේතුව තමයි අපිට තියෙන ඒකී රාජ්‍යයක්. තව එකක් තියෙනවා වාසි වෙන පරිපාලන ක්‍රමය මෙන්ම අධිකරණ ක්‍රමය සමස්ත රාජ්‍යයන් පොදු එකක් වීම. දැන් මම දුරට පුතාට කලින් කිව්වා සංධි රාජ්‍යවල නීති දෙකක් තියෙන පුළුවන්. දැන් ඇමරිකාවේ නීති 50ක් තියෙන පුළුවන්. හේතුව ප්‍රාන්ත වෙන වෙනම නීති හදන් තියෙනවා. හැබැයි සංධීය රාජ්‍යයක නෙවෙයි ඒකී රාජ්‍යයක පරිපාලන ක්‍රමය වගේම අධිකරණ ක්‍රමයත් හැමෝටම සමානව බලපානවා. එතකොට ඔයගොල්ලෝ කියයි අපේ රටේ එහෙම නැද්ද කියලා. නමුත් අපේ රටෙත් පරිපාලන ක්‍රමය සහ අධිකරණ ක්‍රමය එක විදියට බලපානවා. එහෙනම් දැන් දූල පුතාල දන්නවා ඒකී ආණ්ඩු ක්‍රමයක තියෙන වාසි. දූල පුතාට ඉස්සෙල්ලත් මම කියලා දුන්නනේ හැම දෙයකම යහපත් දේවල් තියෙනවා අයහපත් දේවල් තියෙනවා. දැන් මම කියන සංධි ආණ්ඩු ක්‍රමයක තියෙන යහපත් සහ අයහපත් ලක්ෂණ පුතාලත් උනා වගුවක් ගහගෙන මේ පැත්තෙන් යහපත් ලක්ෂණ ලියාගත්තා, අනිත් පැත්තේ අයහපත් ලක්ෂණ ලියාගත්තා, තග්ගල ෆැනක් හොයාගත්තා. ඒ මම කියනවත් එකම පුතාලත් ලියාගන්න පුළුවන්. එහෙම හොඳයි නේද දුවේ පුතේ? ඔව්. එතකොට මොකක්ද දැනෙනව නේද? අපිට එකම අභ්‍යාසය එකම කාරණේ ගැන දෙතුන්වරක් මතක් වෙනකොට මොකද වෙන්නේ? අපිට හරි පහසුයි ඉගෙන ගන්න. විභාග පාස් වෙන පුතේ හරිම ලේසි, හරිම පහසුයි. එහෙනම් අපි බලාපොරොත්තු වුණා මම නම් ලොකුම බලාපොරොත්තු තමයි මගේ දූල පුතාලා හැමෝම ඒ සමාර්ථ ගන්න එක. එකක් තමයි විභාගෙන් ඒ සමාර්ථ ගන්න එක, අනිත් එක තමයි ජීවත් වීමේදී ලබා ගන්න ඒ සමාර්ථ. එංග අදහස් ගන්නෙ මොකද්ද පුතේ? ජීවිතය සාර්ථකව ගත කරන්න. දැන් ඔයගොල්ලෝ මෙතනින් එහාට ගියාම උසස් පෙළ කරාවි, ඊට පස්සේ රැකියා කරාවි නේද? ඉතින් අනාගතයට විවිධ හැකියාවන් දක්ෂතාවන් උපයෝග කරගන්න පුළුවන්. එහෙනම් බලමු පුතේ සංධි ආණ්ඩු ක්‍රමයක තියෙන යහපත් සහ අයහපත් ලක්ෂණ. මුලින්ම යහපත් ලක්ෂණ කතා කරමු නේද පුතේ? ඒක ලේසි නේද? එක යහපත් ලක්ෂණයක්. දැන් මුල්ම යහපත් ලක්ෂණයි විවිධත්වයක් පවතින ජන සමාජයට නේද ගරු කරමින් පොදු ජාතිකත්වයක් ගොඩනැගීම. දැන් අපි දන්නවා ලෝකේ හැම රටක්ම වගේ දැන් මේ වෙනකොට බහු සංස්කෘතිකයි. විවිධ මිනිස්සු, විවිධ ආගම්. දැන් අපේ රටේ ඔයගොල්ලෝ දන්නවනේ නේද පුතේ? සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්. ආගම් ගත්තත් එහෙමනේ. බෞද්ධ, කතෝලික, හින්දු, එතකොට ඉස්ලාම්, විවිධ ආගම් දහනවනේ. අන්න ඒ හැමෝමත් එක්ක අපි සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අර සිංගප්පූරුව වගේ නේද? සිංගප්පූරුව ප්‍රබල රාජ්‍යයක් දැනට. හැබැයි සිංගප්පූරේ විවිධ ජනවර්ග සමගෙන් ජීවත් වෙන ඉතින් අපි කුඩා රටේයි අපිට බැරි සමගෙන් ජීවත් වෙන නම් මුල්ම යහපත් ලක්ෂණය විවිධත්වයක් පවතින ජන සමාජයක විවිධත්වයට ගරු කරමින් පොදු ජාතිකත්වයක් ගොඩනැගීම. එහෙනම් අයහපත් ලක්ෂණ බලමු. අයහපත් ලක්ෂණ තමයි අදනි දුවේ පුතේ බලතල බෙදා දීම තුළ ප්‍රාන්තාණ්ඩුවට ලැබී තිබෙන බලතල වලින් ඔවුන් සමහරට තෘප්තිමත් වෙන්නේ නැහැ. අපි දන්නේ මිසාගේ ස්වභාවය මොකද පුතේ? ලද දෙයින් සතුටු වෙන්නේ නැහනේ. අන්න ඒකින්ද මේ ප්‍රාන්තාණ්ඩුව සතුටු වෙන්නේ නැහැ මධ්‍යම ආණ්ඩුව දීපු බලතල වලින්. ප්‍රාන්තාණ්ඩුව හදන මොකද්ද? මධ්‍යම ආණ්ඩුවෙන් එක්කෝ වෙන් වෙලා යන්න නැත්නම් වැඩි බලතල ප්‍රමාණයක් ගන්න. ඒතකොට මොකද්ද වෙන්නේ පුතේ? ගැටුම් ඇති වෙනවා. එහෙනම් ඒක අයහපත් ලක්ෂණයක්. තවත් යහපත් ලක්ෂණයක් තමයි පුතේ සංධීය ආණ්ඩුවක භූමි ප්‍රමාණය විශාල රාජ්‍යවල පරිපාලන තීන්දුව ගැනීම පහසු වීම. අන්න යහපත්ද අයහපත් දෙක? භූමි ප්‍රමාණය විශාල රාජ්‍යවල පරිපාලන තීන්දුව ගැනීම පහසු වීම. ඔව් පහසුයි. භූමිය විශාලයි ඇමරිකාව. එතකොට පරිපාලන තීන්දුව ගැනීම අපහසුයි. ඒකින්ද ප්‍රාන්ත ආණ්ඩුවට බෙදලා දුන්නා. මොකද වෙන්නේ පුතේ? පරිපාලන තීන්දුව ගන්න පහසයි. අයහපත් ලක්ෂණයක් බලමු අපි. මධ්‍යම ආණ්ඩුව වෙතින් ප්‍රාන්ත ආණ්ඩුවලට නැත්තම් ප්‍රාන්ත ආණ්ඩුව වෙන් වෙලා යන්න උත්සාහ කරනවා. දැන් මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්ත ආණ්ඩුවෙන් වෙන් වෙලා යන්න උත්සාහ කරන එක අයහපත් ලක්ෂණයක්. එතකොට රට වෙන් වෙනවා. එතකොට තවත් යහපත් ලක්ෂණයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුව ශක්තිමත් වෙනවා. දැන් සංධීය රාජ්‍යවල ඒකීය රාජ්‍යයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ශක්තිමත් දුවේ පුතේ. ඔයගොල්ලෝ දන්නවා ඔය කතා කරන රටවල්වල ඇමරිකාව, ස්විට්සර්ලන්තය, වගේ රටවල්වල ඔස්ට්‍රේලියාවේ රටවල ප්‍රජාතන්ත්‍රවාදීනම ශක්තිමත් මිනිසු බුද්ධිමත් ඔවුන් නිදහසේ කාලය ගත කරනවා. ඒතොර අහයාපත් ලක්ෂණ තමයි මේ උත්තරීතර මන්ත්‍රී මණ්ඩල දෙවන මන්ත්‍රී මන්ත්‍ර සභාවක් තියෝනේ සංධීය රාජ්‍යවල. එතකොට යම් යම් තීරණ ගැනීමේදී ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය ඒව ප්‍රමාද වෙනවා. තීන්දුව ගැනීම මොකද අවසර ගන්න අවස්ථා ගොඩක් එනවනේ. එතකොට ඒක ප්‍රමාද වෙනවා. ඒව තමයි යහපත්. තවත් අපි යහපත් ලක්ෂණස අයහපත් ලක්ෂණස ගමු. කාල වේලාවත් අඩු වෙන නිසා පුදු වේපතේ ප්‍රාන්තාණ්ඩ විසින් මධ්‍ය භාණ්ඩුව සිදු කරන බලපෑම සහ මැදිහත් වීම හේතුවෙන් රාජ්‍යයක් අන්තනෝමතිව ක්‍රියා කිරීම වැළැක්වීමේ පහසු. අන්න දැන් මධ්‍ය භාණ්ඩුව තීරණය කරනවා ප්‍රාන්තාණ්ඩුවට අත්නොමතිකව වැඩ ගන්න. තමන්ට ඕන විදිහට වැඩ ගන්න බෑ. අත්නොමතික කියන්නේ ඒකයි. තමන්ට ඕනම තීරණ ගන්න බෑ. අනිත් කාරණේ තමයි මධ්‍ය මහා ප්‍රාන්තාණ්ඩුව අතර ව්‍යවස්ථාව මගින් තීන්දු තීරණ ගැනීම තුළ යම් යම් ශ්‍රේෂ්ඨවට අදාළව ගැටලුකාරී තත්ත්වයන් මතුවීම. ඒතකොට ගැටලු මතුවෙනවා. පරිපාලන ගැටලු මතුවෙනවා. එතකොට විවිධ ප්‍රශ්න ඇති වෙනවා. එතකොට රාජ්‍ය තුල සාමය සංහිඳියාව පවතින්නේ නැහැ. අන්න ඒව තමයි තියෙන අයහපත් ලක්ෂණ. දැන් දුවේ පුතේ අපි කතා කරේ ඒකීය හා සංධීය පිළිබඳව අපි කතා කරා. ඊට පස්සේ ඒකීය රාජ්‍ය සහ සංධීය රාජ්‍ය ගැන කතා කරා. ඊට පස්සේ සංධීය රාජ්‍යවල අයහපත් සහ යහපත් ලක්ෂණ කතා කරා. ඒකීය ආණ්ඩු ක්‍රමයක තියෙන වාසි ගැන කතා කරා. එහෙනම් දුවේ පුතේ අදට සමු ගන්නවා. අපි නැවතත් දවසක රුහුණු ගුරුකතරට ඇවිල්ලා අපේ වැඩ ටික කරමු. අපිට ඒ සඳහා උදව් කරන පුතේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ රෝණුගෙද ගෙදර නිලධාරී මහත්වරුන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා දූල පුතාල වෙනුවෙන් මේ කරන සත්කාරයට. එහෙනම් දුවේ පුතේ ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පූජ්‍ය අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.